ගරු අජන්ත ගම්මැද්දගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් හම්බ වෙනවා,
කාලය ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි. විශේෂයෙන්ම අද දවස ගත්තට පස්සේ අපේ රටේ නිවැරදි රාජ්‍ය පාලනයක් වගේම නිවැරදි ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල විදියට මම හිතන්නේ මේ රටේ ආර්ථිකයේ නිවැරදි දිශාවට අරගෙන යන්න පුළුවන් වෙච්ච රජයක් විදියට අද ඇත්තටම අපි සතුටු වෙනවා. මොකද 2025 වර්ෂයට අදාළව මේ රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව, ප්‍රගතිය පිළිබඳව අද අපට මේ ගරු සභාවට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ විපක්ෂේ හැමදාම හීන දැක දැක හිටියා. මොකද ඒ හීන ගත්තට පස්සේ අපි දන්නවා මැතිවරණ කාලෙත් මෙයාලා හීන දැක්කා. ඒ හීනවලට අනුව ගත්තට පස්සේ දැන් හරිනම් දේශපාලන ව්‍යාපාරයක්, අපි වගේ දේශපාලන ව්‍යාපාරයක් තියෙන්නත් බෑ. මොකද මෙයාලා ඒ තරමට හීන දැකමින් කොහොම හරි බැලුවම බලය ගන්න පුළුවන්ද කියලා. හැබැයි බලය ගන්න බැරි වුණා. මේ රටේ ජනතාව ඒ සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු ප්‍රතික්ෂේප කළා. අලුත් නව දේශපාලන කඳවුරකට මේ රටේ රාජ්‍ය බලය, රාජ්‍ය පාලනය, ඒ වගේම මේ රටේ ආර්ථික හැසිරවීමේ බලය ලබා දුන්නා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මම හිතන්නේ 2025 වර්ෂේ අපි ගත්තට පස්සේ 2025 වර්ෂේ අපිට ඉතාමත්ම සාධනීය විදියට මේ රටේ ආර්ථික ඉලක්ක කරා ළඟා වෙන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒ ඉලක්ක කරා ළඟා වෙන්න මේ රටේ ජනතාව, විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ ජනතාව අතිමහත් බහුතරයක් මේ අපි පිළිබඳව විශ්වාසය තිබුවා වගේම ඒ ජනතාව ඒ කැපකිරීම කරා. ඉතින් ඒක මම හිතන්නේ මේ ගරු සභාවේ ඒ ජනතාවට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන, ප්‍රණාමය පුද කරන්න ඕන. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ආර්ථික වර්ධනය ගත්තොත් ආර්ථික වර්ධනය 2022 ආර්ථික වර්ධනය ඍණ තිබුණේ ඍණ 7.3යි 2022 ආර්ථික වර්ධනය තිබුණේ. හැබැයි අපිට පුළුවන් වුණා නිවැරදි ආර්ථික කළමනාකරණයක් එක්ක, ඒ වගේම මේ රටේ යම් මැදිහත්වීමක් කරලා මේ ආර්ථික වර්ධනය 2025 වෙනකොට ධන 5ක් දක්වා වර්ධනය කරන්න. ඒ කියන්නේ ආර්ථික වර්ධනය වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ආර්ථික වර්ධනය ගත්තා වගේම අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ 2025 අයවැය පුරෝකථනය වලට අනුව 2025 සාමාන්‍යයෙන් අයවැය ඇසමේන්තුගත ආදායම රුපියල් මිලියන 4000 රුපියල් මිලියන 4990ක ආදායමක් අපි වාර්තා කරා. විශේෂයෙන්ම බිලියන 4ක ආදායමක් අපි මේ වාර්තා කරලා තියෙනවා, මේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි ඒ ආදායම විශේෂයෙන්ම ඒ ආදායම ඉලක්කගත ආදායම වර්ධනය කරගන්න අපි පුරෝකථනය කර ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි පොදුවේ ගත්තට පස්සේ ආර්ථිකයේ ඉතාමත්ම වේගවත් වර්ධනයකට හේතු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඒකපුජ්‍යල දළදේශීය නිෂ්පාදනය. ඒකපුජ්‍යල දළදේශීය නිෂ්පාදනය ඇමරිකාන් ඩොලර් 5000 ඉක්මවලා යන්න පුළුවන් ගානට අපිට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේව තමයි සාධනීය වර්ධනයන්. ඉතින් මම හිතන්නේ විපක්ෂයට සාමාන්‍යයෙන් තියෙන අර හැමදාම කියන විදිහට එයාලා බොරු ප්‍රමාණයක් කියමින් බොරුව සමාජගත කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒක ඒ විදිහටම යන්න දීලා අපි අපේ ගමන ඉතාමත්ම සාර්ථකව ඉස්සරහට අරන් යන එක තමයි මම හිතන්නේ අපි ආණ්ඩුවක් විදිහට මේ වෙලාවේ කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි දන්නවා ලෝක ආර්ථික තත්ත්වය ගත්තට පස්සේ ලෝක ආර්ථිකයේ හැම රටක්ම මේ වෙලාව වෙනකොට හැම රටක්ම ආර්ථික අර්බුදයන් වලට ලක් වෙමින් තියෙනවා. මොකද ඒ බාහිර වෙන බලපෑම් නිසා. ඉතින් අපේ රටත් ඒ බාහිර බලපෑම ඉතාමත්ම වේගයෙන් ලැබිලා තියෙන තේ බාහිර බලපෑමත් එක්ක තමයි අපි අද වෙනකොට යම් කළමනාකරණ මට්ටමකට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. වාහන ආනයනය කිරීමේදී විශේෂයෙන්ම අපි ඒ தත්ත්වය පාලනය කරගන්න යම් උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් ඒ උපක්‍රම සාර්ථක උපක්‍රම. ඉතින් ඒව කරේ නැතුව හිටියානම් අපිට අද වෙනකොට තවත් ඩොලරයගේ තවත් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ උපක්‍රම යම් මට්ටමකින් පාවිච්චි කරමින් ආර්ථික යම් කළමනාකරණයක් කරමින් ඉස්සරහට යනවා. ඉතින් ඒ පිළිබඳව විපක්ෂයේ ඉතින් සාමාන්‍ය විදියට යාලට ලොකු වේදනාවක් තියෙනවා. මොකද යාල හැමදාම කල්පනා කරේ මේ අපි මේ පත්තරා ඉන්න ආණ්ඩුව මේ පත්වෙලා ඉන්න ආණ්ඩුවට මේ කාරණා කරගෙන යන්න බෑ. හැමදාම ආර්ථිකය කරගෙන ගිය යාලා යාලා තමයි ආර්ථික ඔස්තාර්ල කියලා තමයි විපක්ෂ හිතාගෙන හිටියේ. ඉතින් ඒක අභිභවා ගිහිල්ලා අපිට පුළුවන් වෙලා තියෙනවා ආර්ථික යම් තැනකට ගේන්න. ඉතින් ඒකට යම් වේදනාවක් විපක්ෂේ තියෙනවා. ඒ වේදනාව අපිට පේනවා. ඒ වේදනාව අපිට දැනෙනවා. විපක්ෂ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කරනකොට විපක්ෂ මන්ත්‍රීවරුගේ සමහර චෝදනා ගත්තට පස්සේ වේදනාවෙන් කරන චෝදනා කියලා අපිට තේරෙනවා. ඉතින් ඒ වේදනාවෙන් කරන චෝදනා නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාව දන්නව මේ විපක්ෂය ඉතාමත්ම දරුණු අර්බුදයක ගිලිලා ඉන්නවා කියලා. ඉතින් ඒ දරුණු අර්බුදයක ගිලිලා ඉන්න. ඉතින් ඒක නිසා විපක්ෂයට හැමදාම ওই චෝදනා ওই විදිහට කර කර මේ අවුරුදු තුනත් ওই විදිහට ගත කරන්න පුළුවන්. අපි දන්නවා අපි සාර්ථකව මේ ගමන ඉස්සරහට යනවා කියලා. ඉතින් ඒ පිළිබඳ විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒ වගේම අපි කියන්න ඕන මේ ආර්ථිකයේ ලබාගත් ජයග්‍රහණ අපි කවුරුවත් විශේෂයෙන්ම අපේ අමාත්‍ය මණ්ඩලය, ඒ වගේම අපේ මන්ත්‍රීවරු, ඒ වගේම රාජ්‍ය සංස්ථාවල සභාපතිවරු, ඒ කිසි කෙනෙක් මේ ආර්ථික ජයග්‍රහණ තමන්ගේ පුජ්ජලික බූදලයක් විදිහට අපි පාවිච්චි කරේ නැහැ. මේ ආර්ථික ජයග්‍රහණ අපි ක්‍රමානුකූලව මේ රටේ ජනතාවට ඒ පහළ මට්ටමේ ඉන්න ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරා. ඉතින් ඒක තමයි විශේෂ කාරණේ. ඉතින් ඒක නිසා ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද අපි දන්නවා ඉතිහාසයේ කවදාවත් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය සේවකයෝ පාරට බැහැලා ඉල්ලුවේ නැත්නම් වැඩු පැඩි කරේ නැහැ. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි රාජ්‍ය සේවකයන්ගේ වැඩු පැඩි කරා අවුරුද්දෙන් අවුරුද්ද වැඩු පැඩි වෙන විදිය 2027 දක්වා අපි අයවැය ලේඛනය ඇතුලේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටු පැඩි කළා තියෙනවා. ඉතිහාසයේ අපි දැක්ක හැමදාම කරපු දේ තමයි සාමාන්‍යයෙන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාරට බැහැලා අරගල කළා තමයි මහපොළ ශිෂ්‍යාධාරේ ඉතාමත් සොච්චමක් වැඩි කරගත්තේ. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා වැඩි කරා. මේ ලබාගත් ආර්ථික ජය ගන්න අපි ඔවුන්ට ලබා දුන්නේ. ඒ වගේම තමයි වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 400 දක්වා වැඩි කරන්න පුළුවන් වුණා. 400කින් වැඩි කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒ 400කින් වැඩි කරා කියන්නේ වතු කම්කරුවන්ට ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි ආර්ථික කාරණා අපිට අත්පත් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉතිහාසයේ කවදාව පොදුවේ ගත්තට පස්සේ අපි දන්නවා 2022 පස්සේ මේ රටේ ඉදිකිරීම සම්පූර්ණයෙන් නැවතිලා තිබුණේ. හැබැයි අපි 2025 ඉඳලා නැවත ඉදිකිරීම කර්මාන්ත පටන් ගත්තා. රජයේ ඉදිකිරීම පටන් ගත්තා. ඒ ඉදිකිරීම පටන් අරගෙන ඒවා වේගයෙන් ඉස්සරහට යනවා. ඉතින් මෙහෙම සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ගන්න පුළුවන් වුණේ අපේ ආණ්ඩුව යටතේ. ඒ ඔක්කොම නැවතිලා තිබුණේ. ඉතින් ඒක නිසා හැමදාම අපි ඉතාමත්ම හොඳ ආර්ථික කළමනාකරණයක් කරලා තියෙන. ඉතින් ඒක විපක්ෂයට දරා ගන්න බෑ. අපි ඒක දන්නවා. විපක්ෂය හැමදාම බලන් හිටියේ මේක මාස 3න් වැටි, මාස 6න් වැටි, ඊට පස්සේ අවුරුද්දේ වැටි, මේ අප්‍රේල් වලත් වැටේ කියලා හිතුවා. අප්‍රේල් වලත් වටන්න ඕන කියලා හිතුවා. ඉතින් එහෙම හිතලා තමයි වැඩ කරේ. ඉතින් මම හිතන්නේ ඒක නෙමෙයි කරන්න ඕන. විපක්ෂයක් විදිහට මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මොකද විපක්ෂයේ සාධනීය විවේචන ඕන. ආණ්ඩුවකට සාධනීය විවේචන ඕන. අපි ඒව පිළිගන්න සූදානම්. හැබැයි මේ කරන්නේ සාධනීය විවේචන නෙමෙයි. මෙතන යටිගිරියෙන් කෑ ගහලා නියම් බය කරන්න පුළුවන්ද කියලා බලලා එහෙම කතා කරන විපක්ෂයක් නෙමෙයි අද රටට ඕන. අපි දන්නවා රටේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ආර්ථිකයේ යම් කළමනාකරණයක් කරනකොට විපක්ෂයේ හොඳ සාධනීය අදහස් අපි දැක්ක. සමහර මහත්තුරු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඉතාමත් හොඳ සාධනීය විවේචන කරන, ඒ වගේම යෝජනා කරන, අපි ඒව පිළිගන්න සූදානම්. ඒ වගේම අනිත් සියලු දෙනා බලන්න මේක කොහොම හරි මිදින්න ඕන, කොහොම හරි කඩා ගන්න ඕන. මේක ඉස්සරහට ගියොත් මේ රටේ ජනතාව තවත් ආණ්ඩුවත් එකතු වෙනවා. ඒක වළක්වන්න නම් ඒකට අවශ්‍ය මැදිහත් වීම කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන විදියට විපක්ෂයේ ඉතාමත්ම බොරුවේ, ඒ වගේම ඉතාමත්ම නරක විදියට මේ හැසිරීම අපි ඉතාමත්ම පිළිකුලෙන් සාගතව හෙලා දක්වනවා. මොකද එහෙම විපක්ෂයක් නෙමෙයි රටට ඕන. මේ අලුත්
කාලයේ අවසන් ගරු මන්ත්‍රී
පරම්පරාව යන් ජෙනරේෂන් එක ඉල්ලන්නේ එහෙම එකක් නෙමෙයි. යන් ජෙනරේෂන් එක ඉල්ලන්නේ ඉතාමත්ම සාධනීය විදියට ආණ්ඩුවත් ඒ වගේම විපක්ෂයත් දෙකම එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න කියලා එවැනි තැනකටපත් වෙන්න කියන ඒ ආරාධනාව විශේෂයෙන් විපක්ෂයට කරමින් සාධනීය විවේචන ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරමින් මම ඊට නම් බොහොම ස්තුතිවන්ත වෙනවා.